මහත්තයට දැනගෙන මාසෙකින් මුලාවෙන් නැතුව කටයුතු කරනවා. මහත්තයාට රහතන් වහන්සේ නමක් බණ කියනවා. එතකොට රහතන් වහන්සේට මේ රූපය දැකීමක් වෙලා ඒකට මුලාවෙන් නැතුව
කියන්න පුළුවන්
ධර්ම දේශනා. එතකොට මේ දැකීම කියන සිද්ධිය එතන ස්වභාවය කොහොමද කියන්නේ?
ඒක අර උපමා වලින්ම හිතන්න. දැන් අපි අර රැවටිලා ඉන්න බල්ලට අපි ඉගේ රැවටීමෙන් මිදෙන්න මොකක් හරි උපදේශයක් දෙනවා.
ඔව්.
පළවෙනි දේ තමයි අපි තේරුම් අරන් ඉන්නා මො මෙන්න මේ විදිහට මේ නිසා රැවටීම මුලාවක් වෙලා.
නෑ නෑ අපිට වෙන එක නෙවෙයි. අපිට කියලා දෙන්නේ නැත්තේ මේ
උපමාව මං කිව්වේ. අපි රාතන් වහන්සේ විදිහටයි බල්ලා අපි විදිහටයි ගන්නවා.
ඔව්. ඒ කියන්නේ
කෘතඥන. ඔව්. මත්තම රැවටිලා ඉන්න මට්ටම තමයි මේ බල්ලා කියලා මං කියන්නේ අපි.
අපි අපි අපි.
රහතන් වහන්සේ තමයි මේ ඇත්ත දන්න කෙනා.
ඇත්ත යන්න. රහතන් වහන්සේ ඡායාව හැටියට දක්වනවා.
ඔව්. එතන බල්ලෙක් කවදාවත් නෑ.
දක්වනවා.
වතුර යුතුනේ ඡායාවක් විතරයි. අපි රූපයක් බාර අරන් තියනවා
බල්ලෙක් ඇටි.
බල්ලෙක් වගේ. ඒක නෑ හෙන්න කළා රූපයක් බාර අරන්. දැන් ඔතෙන්දී අපි නෑ අපි ඒක දන්න මට්ටම නෑ ඒක කොහමද කියන්නේ. අපි ওই බල්ලට ඒ ඇත්ත තේරුම් කරන්න යනවනේ. එතකොට අපි අනිවාර්යෙන් දැනගන්නවා බල්ලා මෙන්න මේ මේ හේතු නිසා මේ විදිහේ මුලාවකට පත් වෙලා තියෙනවා. අපි බල්ලා දන්නේ නැහැ. ඒක මත ඉඳගෙන තමයි බල්ලට තේරෙන භාෂාවකින් ඕක කියා දෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේ දැන් අපිට මොකක් හරි කියා දෙනවා නම් අපි ඉන්න මට්ටමට අපිට ග්‍රහණය කරන්න පුළුවන් මට්ටමේ ඉඳන් තමයි ඕක
කියලා
දෙනවා. ඔව්. මෙන්න මේ මේ විදිහට බලන්න. එතකොට ඔහමම බලාගෙන යනකොට දවසක නුවණක් එයි.
මොකක්ද ඒ නුවණ?
මොකක් දෙන්න ඕන කියන එක තමයි මේ ඒක පැහැදිලිව තියෙනවා. රූපය රූපයට අපි මුලා වෙලා තියෙනවා. රූපය පිරිසිඳ දැක්ක දවසට රූපයෙන් මිදෙනවා. ඒක පැහැදිලිව තියෙනවා නේද? රූපයෙන්
මිදුණා. නමුත් දැකීම කියන එක දැන් ඊට පස්සේ ඉපදෙනවා.
දැකි
අපිට දැන් කතා කරන්න බැරිද මොකක්ද? අර ඉස්සෙල්ලා කියපු ওই බල්ලගේ උපමාවෙන් අරගෙන අපිගේ මොකද බල්ලා හැටියට දකින එක අපි රහතන් වහන්සේ හැටියට ඡායාව හැටියට දකින එක රහතන් කියලා ගත්තොත් يعني රහතන් වහන්සේගේ බල්ලගේ පිළිදු දැන් රහතන් වහන්සේට හම්බෙනවා මෙතෙන්ද ගියාම මේ ඡායා මාත්‍රයක් හම්බෙනවා. ඒක හරියට අපි කතා කරන දැකීම වගේ. මේ ඡායා මාත්‍රේ හම්බෙන එක ගැන කතා කරනකොට අපි කිව්වොත් ආ මේ ඡායාව කියන්නේ වතුරයි ඒ හමුවට අපි රූපයයි නිසා මෙතන ඡායාවක් පහළ වෙනවා කියන්නේ ඡායාවේ දැකීම ගැන අපි කියනවා.
අපේ මට්ටම
අපේ මට්ටමේ කියනවා. දැන් එතකොට එහෙම කතා කරන්න ගියොත් මේ ඡායාව ගැන කතා කරන්න ගියොත් ඒක වැරදි.
වැරදි නෑ ඒ මට්ටමට. ඡායාව පිළිගන්න මට්ටමක ඉඳන්නේ අපි ඡායාව ගැන මොකක්ද කතා කරන්නේ?
ඔව් දැන් දැන් අර මුලාව තමයි බල්ලගේ. ඡායාව ඇටියට දකින්නේ එතර පෞති ඇත්ත.
ඒ අර උපමාවක් නේද? අර මුලාවට සාපේක්ෂව මේක ඇත්ත දෙකීම.
ඔව් ඊට පස්සේ
අතන මෙතන මෙතන තව මුලාවක් තියෙනවා. ඒ කියන්නේ අපි ඉන්න මට්ටමේ මුලාවකුත් තියෙනවානේ අපි හොයන. අපි ඇහෙන් දැකලා අරෙහි වතුර තියෙනවා හරි ඡායාවක් තියෙනවා හරි කියලා ධාරාරම් තියෙනවානේ.
ඔව් ඒක නෙවෙයි.
නැහැ ඒක ඒක එතන බලන්න.
ආ එතන බලන්න.
ඒ කියන්නේ ඒ ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ ආයතන පිරිසිඳ දකින්නේ.
හ්ම්.
දැන් ඒක තමයි මම කිව්වේ දැන්. ඒක හොයනවා නම් එතන හේතු ටික හොයන්න ඕන. ඒක දැනගත්තේ කොහොමද?
හ්ම්.
එතෙන්දී අපිට හොයන්න වෙනවා ඒ ටික දැනගත්තෙත් මේ ඇහෙන් දැනකලන්නේ.
හ්ම්.
හරි. ඒකට ඇහෙන් දැකීම කියන්නේ මොකද්ද? වර්ණ සටහනක් දැකීම.
හ්ම්.
වර්ණ සටහනක් දැකීම තුල බාහිර රූපයක් තියෙනවා.
හ්ම්.
එනවා නම් මුලාව. ඒ බාහිර රූපේ මත ඉඳන් නේද වතුරක් හරි ඡායාවක් හරි එළියේ තියෙන එකක් ගැන කතා කරන්නේ. අන්න ඉදාට එතන ඉන්නේ. ඊට
පස්සේ
එහෙම ධර්මතාවය.
ඔව් ඊට පස්සේ එහාට හම්බෙන්නේ මොකක්ද?
බාහිරෙන් මුකුත්ම හම්බ නොවන දවසක්.
හ්ම්. එතකොට
ඒක තමයි මේ ඇහි කෘත්‍ය දැක්ක දවස.
එතකොට එයාට දැකීමක් හම්බුනේ. එහෙම.
දැකීමක් නෙමෙයි. බාහිර කිසිම රූපයකට අහු නොවන මට්ටමක් එන දවසක් තියෙනවා.
හ්ම්.
ඇහෙන් දැක කීම මත ඉඳගෙන බාහිර රූපයක් බාර නොගන්න දවසක් එනවා. ඒක මම හිතන්නේ ඔයාලා පිළිගන්න.
ඔව්.
මොකද ඕක ඔබවහන්සේක පිළිගන්න පුළුවන් ඔබවහන්සේ වල බාහිර රූපේ ගැන හොඳට මෙනෙහි කරලා තියෙන නිසා. හරි. බාහිර රූපේ ගැන හොඳ අවබෝධයක් තියෙන එක නිකන් නෙවෙයි. නිකන් අහපු පළියට නෙවෙයි ඕක.
නෑ ඒක හරියට.
ඒ ගොඩාක් යදිලා මෙනෙහි කරපු නිසායි ඔය මට්ටමේ කතා කරන්නේ.
ඔව්.
ඔය මට්ටමේ නොහිටිය කෙනෙකුට අපිට ඔය ටික කියන්නත් බෑ.
බෑනේ.
ඒ ඕකමයි මං කියන්නේ. ඕක යොදන්න ඕන අපේ අජ්ජත් රූපෙටත් ඔය දැක්ම එනකම්. ඒකට ඒ බහිද්ද රූපේ ඇත්ත දැක්කා වගේම මේ දැකීමේ මුලාවක් නැතනි බහිද්ද රූපේ කනේ. ඔය වගේම ධර්මතාවයක් තියෙනවා දැකීමේ ඇත්ත නොදන්නකම නිසාමයි අජ්ජත් රූපේ පනවන්නේ කියලා. ඒක බලන්න ඔබවහන්සේ නිකන් කියවලා බලන්න බාහ්‍ය සූත්‍රය ආයසය. විත්තේ විත්තමත්タン එකට අමතරව බාහිරේ පනෝන එකයි අභ්‍යන්තරේ පනෝන එකයි තමයි එතන
තියෙන්නේ.
එතකොට දැන් බාහිරේක පැහැදිලි වෙයි. අභ්‍යන්තරේ පැහැදිලි නොවන ගතිය තියෙන්නේ තාම අධ්‍යත්තායතන දැක්කම අදි කියන එක මත. මෙතන ටිකක් හිතලා බලන්න.
ඔව් ඒ බාහිර සූත්‍රයේ මම දකින විදිහට දෙන්න. ආධ්‍යාත්මික බාහිර රූපයක් නිසා මෙහෙම දැකීමක් වෙනවා. එතන එයා බාහිර තියෙන දෙයක් හැටියට බාරගත්තොත් එයා එක්ක ඒ තියෙනව හෝ නැහැ කියන මුලාවට යනවා. එතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨි දිට්ඨන දැකීම දැකීම. මේ සිද්ධිය මෙහෙමයි උනේ කියලා දකින්න. මේ වර්ණ රූපය නිසා මේ ඇහත් රූපයක් නිසා මෙහෙම සටහනක් පේනවා. ඒ සිද්ධිය ඒ විදිහට නෝනින් දකින්න කියලා. එතකොට ඒ සිද්ධිය මේ වර්තමානයේ මෙහෙම වෙනවා කියලා දකින්න හැබැයි ඒක ආපහු ඒක ගැන හිතන්නකෝ ඒක සත්‍ය බුද්ධියක් විදිහට ගන්න.
එහෙමයි. ඕකේ. මේක හිතන්නද? පෙනීම වෙන්නේ ඇහැයි රූපෙයි නිසා කියලා හිතන්න පුළුවන්.
පුළුවන්.
හැබැයි එහෙම හිතන තාක්කල් අර රූපෙන් මිදිලත් නැහැ, ඇහෙන් මිදිලත් නැහැ. මොකද
එහෙම නොමිදිලා ඉන්නත් පුළුවන් නුවණකින් ඉන්නත් පුළුවන් කියන
ඒ
පෙනීම වෙනවා. හැබැයි යාට නුවණක් තියෙනවා. තව කෙනෙකුට මොඩගමනක්
නුවණ දැන් ඔතන නුවණ තමයි මම පෙන්නන්නේ. අර අවිද්‍යාවෙන් රූපේ හටගත්තා කියන්නේ ඇයි කියන්නේ. දර්ශන මාත්‍රයේ ඇත්ත නොදකීම තුළ බාහිර රූපයක් හටගන්නවා. ඒක නම් ඔබවහන්සේ පිළිගන්නවා. පිළිගන්න පැත්ත තමයි මෙතන දැකීමේ ඇත්ත නොදකීම මත අවිද්‍යාව මත ඇහැක් පිහිටනවා කියන එක.
ඔව්.
ඒකම පිළිගන්නවා. ඔව්. ඒකම තමයි මම ඒකයි. දැන් මම කියන්නේ ওই ධර්මතාවයමයි ඔතන තියෙන්නේ. කියන්නේ බාහිර රූපේ අවිද්‍යාවෙන් පැනෙවුවා නම් ඒ වගේම ධර්මතාවයක් තමයි මේ අභ්‍යන්තර රූපෙත් අවිද්‍යාවෙන් පනවලා තියෙන්නේ. අවිද්‍යාව ප්‍රත්‍ය වෙන්නේ ඇයි කියලා එතකොට පේනවා. ඔක තමයි මම කියන්නේ මේ මොහොතේ අවිද්‍යාව නිසායි ඔය ටික පණවන්නේ කියලා. ඒ කියන්නේ ඔය අජ්ජත් රූපෙටයි බහිත් රූපෙටයි දෙකටම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා. ඒක අතීත අවිද්‍යාව නෙවෙයි මේ මොහොතේ අවිද්‍යාව.
ඔව් එහෙම ඒම අවිද්‍යාව ප්‍රත්‍ය වෙලා අපි දැන් නැහැදුත් තියෙන.
එහෙම අපි දැනට දන්නේ ඔය යනම තමයි. ඉතින් වෙන හැක් නෙවෙයි.
නෑ නෑ මං කියන්නේ අපි ඇහැ පිළිබඳ නුවණකින් මේ සිද්ධිය ගැන දන්නේ කොහොමද කියලා. මොකද මේ අවිද්‍යා පුරාණ කර්ම කර්මයකින් විපාකයක් වශයෙන් ඇහැ කියන එක ඉපදුවාන. ඒක එතකොට මේ විපාකය අපිට වෙනස් කරන්න පුළුවන් නම් වර්තමාන දේවල් අපිට මේ ඇහැ කියන එක පවත් ගන්න බැරිද?
නෑ නෑ විපාක වෙනස් කිරීමක් නෙවෙයි. තේන ගතිය වෙනස් කිරීමක් නෙවෙයි.
ඔව්.
ඒ පෙනීම මත ඇහත් පනෝන එකයි මේ කියන්නේ. පෙනීමේ ඇත්ත නොදන්න කම මතම.
ඔව්.
ඔක හැක්කුවට බොහොමදට තේරෙන්නේ නැහැ මේ වෙලාවේ. පෙනීමේ ඇත්ත නොදන්න කමම බාහිර රූපයක් පනවනවා කියන එක පැහැදිලි නේ.
නෑ මේකත් මට පැහැදිලි මාත්‍ය කියන කතාව.
ඒ ඒක මම කියන්නේ මේ මොහොතේ අවිද්‍යාව මතයි ওই රූපේ පැනීම. පෙනීමේ ඇත්ත නොදන්න කම මතයි බාහිර රූපේ පැනීම. එකමයි මම අර බල්ලගේ ප්‍රමාවම ගන්න. මොකද අපි බාහිර දෙයක් පනවනවා නම් ඒ මට්ටමටමයි ඇහැ පාවිච්චි කරන්නේ. එතකොට එතන තමයි මම දකින්නේ අවිද්‍යා ප්‍රත්‍ය කියලා. ඒ මේ මොහොතේ අවිද්‍යාව මම කතා කරන්නේ කියන්නේ.
ඒක
තමයි. එතකොට මේ මොහොතේ අවිද්‍යාව මතයි අපිට බාහිර රූපයක් ගැන කතා කරනවා නම් කතා කරන්නේ.
එතකොට ඇහැ ගැන කතා කරන්නේ
නැහැ. ඇහත් ඒ જાතියම රූපය මොකද ඔය 11 ආකාරයේ රූපෙටම උග තියෙනවා ඒ රජ්‍යත් රූපයි බහිද්ද රූපයි කියලා වැඩි වෙනසක් නැහැ ඔය හින්දා තමයි මම දකින්නේ අර කායනුපස්සනා ඉති අජත්තං ආකායය කායනුපස්සී ඉරති බහිද්දා වාකායය කායනුපස්සී ඉරති ඔය දෙක වෙන වෙනම බලන්න ඊට පස්සේ එනවා ඔය දෙකම එකම මුලාව මත එක විදිහටම පනවන දෙයක් ඔය අජත්ත කිව්වත් බහිද්ද කිව්වත් කියලා දර්ශනයක් ඔය දෙක එකට පේන. මෙතන මේ පෙන්නේ අවිද්‍යාව මතම නිරූපයක් වෙන්නේ මොනවා කරන්නේ. ඒ දෙකම එකට බලන්න පුළුවන් වෙලාවක්.
දැන් මම මේක
ඒක
ඇහැ රූපයක් නිසා නෑ ඇහැ නිසා රූපයක් පනවනවා නෙවෙයි. අපි කියමු ඇහැ රූපයන් නිසා දැකීම නිසා. දැකීම. එතකොට අපි මොකුත් පනවනවා නෙවෙයි. බාහිර රූපයක් පනවනවා නෙවෙයි. ඇහත් රූපයක් නිසා දැකීම. ඒක පිළිගන්නවද
ඔව් ඒක මෙහෙමයි පිළිගන්නවද කිව්වහම ඕකේ වරදන්නේ හරි හැබැයි දැන් ඇහැ රූපේ පිළිගන්නේ යම් කිසි කෙලස් මට්ටමකට කියලා මම කියන්නේ ඒක තියෙන මට්ටම දැන් රූපේ තියෙන කෙනාට රූපයක් ගැන කතා කරන්න පුළුවන්
හරි
ඒ තාක්කල් ඔය කියන කතාව හරි රූපයක් තියෙන නිසා තමයි රූපයක් පේන්නේ. ඇහත් තියෙන නිසා තමයි රූපයක් පේන්නේ. හරි? ඒ කියන්නේ දැකීම සිද්ධ වෙනවා.
දැකීම.
ඒ කතාව හරි.
හා.
හැබැයි හරි කිව්වට දැන් වහන්සේ බාහිරයෙන් විතරක් හිතන්නකො. කවුරු හරි කෙනෙක් කිව්වොත් එළියේ පුදුවක් තියෙන නිසා තමයි පේන්නේ. ඒක එයාට වැරදි කියන්න බෑ. හැබැයි ඒක මට්ටම. හැබැයි ඕකේ තව ටිකක් ඇත්ත දකිනකොට ඔය මට්ටම ටිකක් වෙනස් වෙනවා.
වෙනස් වෙනවා.
data අපිට කියන්න බෑ එළිය පුතුවක් තියෙන නිසායි මේ දෙන්නේ. එහෙම වෙනසක් වෙනවා.
ඔව්.
එතකොට අර කතාව වැරදි නෙමෙයි.
නෑ.
හැබැයි ඒක ඉක්මවා යන්නට තමයි මේ රූපය දකින්න මේ ක්‍රමයක් දීලා තියෙන්නේ. ඒ රූපං ඉති රූපස්ස සංදේයෝ කියන කතාව බලන්න කියලා. ඒ බැලීමමයි කායනුපස්සනාවෙන් කරන්නේ.
එහෙම ඒකෙන් ගියහම අපිට හම්බෙන්නේ දැකීමක් විතරනේ. ඒ
විදිහට පිළිවෙල ගියාම දැකීමක් විතරයි
හම්බෙන්නේ.
රූපේ ඉක්මවා යනවා. ඒක නෝ
රූපේ
ඉක්මවා
ගියපුවා දැන් අපි මුලින් දැක්කේ
වෙනදා හුන රූපය.
අපි වෙනදා බාහිර රූපයක් දැක්කා. ඒක ඉක්මවා. දැන් බාහිර රූපයක් ඉන්නේ එතනින් දැකීම පණවන්නේ
නැහැ.
එයාට හම්බෙනවා ඇහත් රූපයක් චක්කු විඥානයක් කියන්නේ තුන නිසාම දැකේ.
නැත්නම් රූපේ කියන්නේ ඇහත් රූපයක්
නිසා ඇහත් රූපයක් නිසාම දැකීම
වෙච්ච රූපේ කියන්නේ මොකක්ද
රූපේ කියව වර්ණේ
වර්ණ
මේ මාත්‍ය කතා කරන්නේ අද බුදු මේස ගැන නෙවෙයි
ඇහැ උපද්දලා දීපු සටහන
වර්ණේ අන්න මේ වර්ණය ඇයි
චක්කු මේ වර්ණය කොහෙද තියෙන්නේ ඇහැ නේද ඔබ උපද්දලා දෙන්නේ
ඇහැ ඇහැද වර්ණේ උපද්දලා වර්ණයයි ඇහැයි නිසා වෙනවා
වර්ණේ උපද්දන්නේ නැහැ නේද?
අන්න ඒක තමයි වැරදි.
ඒකට මොකක්ද දුක්ද?
ඇහෙන් වර්ණේ උපද්දවන්නේ නැහැ. මොකද මේ දෙක ප්‍රත්‍ය විරුද්ධ ප්‍රත්‍ය දෙකක්.
ප්‍රත්‍ය දෙකක් හරි.
ඔව්.
වර්ණේ කොහෙන්ද ඉපදෙන්නේ?
වර්ණේ කියන එක අපිට හම්බෙන්නේ මහා භූත නිසා එතන විද්‍යාමාන වර්ණය. ඒ වර්ණය නිසා අපිට චක්කු ප්‍රසාදයට වර්ණ රූපයක් ගැටෙනවා.
ඕකට තමයි අර රුදස්සන අඳුර වෙන එක ඒක පරික්ෂර කියන එක කණ්ණාඩි දාලා බලන්නේ කියන්නේ පාට කණ්ණාඩි.
ආ.
ඒක බාහිර සතර මහා ධාතුවට දායිති. වර්ණය. ඇහැ නිසා උපද්දන ධර්මතාවය.
ඇහැ නිසා උපද්දවනවා නම් අපිට ඒ ඇහැ නිසා වෙන වෙන දේවල් තේන්න පුළුවන්. බාහිර ප්‍රත්‍ය වෙන්නේම නැත්තම්.
නෑ නෑ ඇහි ඇහි හැකියාව
ඒක ඇහි හැකියාවෙන් නම් උපද්දවන්නේ
දැන් වර්ණය කියන එක දැන් අපිට රතු පාටක් කරගෙන පේනවනම්
ඔව්
ඒ සාස කරන්නේ අතන සතර මහා ධාතු වෙන්න එතන රතු පාට ඔව් දැන් අපි දැන් කොළ පාට ගන්න ආරියන්තා බලනවා එතන කොළ පාටට පේන දැන් ඒ සාස කරන්න වෙනවා එතන සතර මහා ධාතු නිසා එතන කොළ පාට ඔව් වැරදිනේ
වැරදි ඒකෙන් ඒකෙන් මාත්‍යය හිතන්නේපා මේකමයි ප්‍රත්‍ය කියන්නේ මේ දෙකම ප්‍රත්‍ය වෙලා ඒකයි දෙකක්
වෙන්නේ නෑ නෑ මම එකම ප්‍රත්‍ය කතාව නෙමෙයි
කියන්නේ දෙකම ප්‍රත්‍ය එකම
ප්‍රත්‍ය කිව්වට අතෙන්ට අයිති ධර්මතාවය නෙවෙයි.
මේ
වගේ වර්ණ රූපයක් ගැන කතා
කරන්න ඕනේ
නැහැ. අපිට පුළුවන් නම් හැටි වෙනවනේ. අපිට ඕනෙ වෙලාවට රූප උපද්දවන්න පුළුවන්. ඒ කියන්නේ අපිට නැති එකක් උපද්දවන්න පුළුවන්. පුළුවන් නෙවෙයි. ඈ. ඒකම එතෙන්ට තමයි යන්නේ. ඕ දැන් වර්ණ සටහන දිහා බලලා
ඉතින් උපද්දවන රූපයයි අපි චක්කුඥානෙන් දැකෙන රූපයයි දෙකක්.
ඒක දැන් වර්ණ සටහන විතරයි හරිනම් චක්කුඥානෙන් දකින්න.
අන්න වර්ණ සටහන විතරයි. ඒ වර්ණ සටහන මහත්යය කියන චක්කුඥානෙන්
දකින්න කියලා. අවශ්‍ය නැහැ මේ අතන අතන එන්නකොට සූත්‍රයක් තියෙනවා මේ මහා හත්ති බලයන් සූත්‍රය.
ආව.
ඒකේ පෙන්නවානේ දැන් හයි රූපේ නඟට තජ්ජෝ සමාන කියන කතාව. ඒ තුනමය දුනක් තමයි චක්කුඥාන.
චක්කුඥානේ උපදී.
ඇහැති ගුණක් රූපේ ආපාතණය වුණත් චක්කුඥානේ උපදින්නේ නැහැ.
උපදින්නේ
නැහැ. එතකොට එනම් මේ ඔක්කොම ප්‍රත්‍ය තියෙන්න ඕනේ. ඒක තමයි. තව ප්‍රත්‍ය කතා කරන්නත් පුළුවන්. හැබැයි මේ ප්‍රත්‍ය තියෙන දෙකටම නැති එකක්. මොකක්ද? තජ්ජෝ සමන්නාරෝ.
ඒක තිබ්බේ නැත්තම් අපිට දැන් මේ ආයතන ආයත ඕනේ ඕනේ විදිහට රූප උපදවන්න පුළුවන්. තජ්ජෝ සමන්නාරෝ තියෙන නිසායි කොච්චර ශබ්ද විද්‍යාවන්වත් අපිට රූපයක් කියන්නේ. නැත්තම් ආයතන මේ ආයතන ආයත එකවර අරමුණු හයක් ගැටෙන්න පුළුවන්. ආයතන ආයතම අරමුණු හයක් ගැටුණාම මේක තිබුණ නැත්තම් මේ ඔක්කොම මහ කලවමක් වෙනවා.
ඊට සුදුසු මානසිකාරයේ තිබෙන ඊට අදාළ එක. ඔය බාහිර මානසිකාරය විතරක් නෙමෙයි තජ්ජෝ තමයි. එහෙනම් තජ්ජෝ කියන එකේ තේරුම මොකක්ද?
ඊට සුදුසු
නෑ. ඊට සුදුසු කියලා කඩා ඊම්ම උපන් කියන එක.
ආ
ඊම්ම නිපන්.
තජ්ජෝ සමාන.
තජ්ජෝ. අපිට කියන අර තජ්ජ තජ්ජ කියලා ඉගෙන ගන්න තියෙනවා. බලන්න. පජ්ජෝ කියන එකේ බහන්න ගලන්නක පාවිච්චි කරනවා.
ඔව්. තජ්ජෝ කියන එකට අපි කියන වචනෙට විවිධ අර්ථ දෙන්න පුළුවන්.
ඔව්. සුදුසු කතාවනේ උපන්. එතනින්ම උපන්. එතනින්ම හටගත්ත කියන අර්ථයක් තියෙනවා. ඒ කියන්නේ එතනින්ම හටගත්ත කියනකොට
ඔව් අදහස් කරන්නේ.
අදහස් කරන්නේ දැන් එතනම අපි මේ සබ්දේ හට ගන්නවා. හරි නැත්නම් ඒ කරගිනි කුරක් ගහන බින්දර හට ගන්නවා වගේ එක. ඒක හේතු වල කලින් තිබුණා නෙවෙයිනේ. එතනම ඉපදුන අලුත් ධර්මතාවය. ඒක ඒ කියන්නේ හේතුවකට අයිති
නැහැ.
එතකොට අන්න එහෙම එතනින්ම පැන නැංග ධර්මතාවය. අන්න ඒකට අවධානය යොමු වුණා. සමන්න.
එකෙනෙ චක්කු ප්‍රසාදයෙන් උපදපු වර්ණ රූපේ
හේතුපත්‍ය ඔක්කොම මම හරියට පත්‍ය ගොඩක් කතා කරානේ.
ඔව්.
ඒ ප්‍රත්‍ය නිසා හටගන්න අලුත් ධර්ම. අලුත් කියන්නේ දැන් පත්‍ය එකක්වත් නෙවෙයි. පත්‍ය එකක්වත් නෙවෙයි. වෙනමම ධර්මතාවයක් එතනින් උපදිනවා. ඒකට තමයි දැන් විඥාණයට අහු වෙන්නේ අන්න ඒ ධර්ම. ප්‍රත්‍ය උදව්
වෙන්නේ.
ප්‍රත්‍යය දීම නිසා උපදින ධර්මතාවයකට අවධානය යොමු වෙනවා කියන එක තමයි මේ තජ්ජෝ සමන්නාරෝ කියන එක. ඒක තමයි විඥාණයෙන් දැනගන්න. විඥාණයට අරමුණු වෙන්නේ ඒ අර ඇත්ත. ඒ
කියන්නේ තජ්ජෝ සමන්නාරෝ කියන එක කියන්නේ එතන උපද්දවනවා කියන එක.
එතන උපද්දන දෙයකට අවධානය යොමු වෙනවා. සමන්නාහාරෝ කියන්නේ දැන් ඕම
සමන්නාහාරෝ
අර ගොඩක් තියනවා නම් අර අවධානය යොමු වෙනවා වගේ එක.
ඔව්.
ඒ මං කියේ දෙවෙනිවත් කියන්නේ ගොහන්ස කිව්වේ. අජ්ජෝ කියන්නේ මොකකටද එන්නේ එතනින්ම උපන්න. එතනින්ම නිපන්. කියන. ඒකට එතනින්ම නිපන් ධර්මතාවයකට අවධානය යොමු වීම තුල තමයි විඥාණය
හටගන්නේ.
ඒක මොකටද අවධානය යොමු වෙලා තියෙන්නේ? ඇහැටත් නෙවෙයි රූපෙටත් නෙවෙයි ඕ ප්‍රත්‍ය නිසා හටගත්ත යම්කිසි ස්වභාවයකට
එතනින්ම පැන නැංග ස්වභාවය. ඒකනම් එහෙමම තමයි
තේරෙන්නේ. ඒක නෑ අර මාත්‍යාගෙන තජ්ජෝ කියන එකට අර්ථයක් තියෙන්න පුළුවන් එන්නුපන් කියන අර්ථය. ඒ තිබුණා කියලා ඔතෙන්ට ඒ අර්ථය ගලපලා දාන්න එක
ඒක වෙන අර්ථයක් ගන්න පුළුවන් නම් ඒ වෙන අර්ථය ආයි කොහොමද කියලා
නෑ නෑ බලන්නේ ඇහත් රූපයක් දෙක නිසා චක්කු විඥානයේ උපදින කොට මේ චක්කු විඥානයේට අරමුණු වෙන්නේ මේ දෙකටම අයිති නැති ධර්මතාවයක්
කියලා. ඒක නම් ගොඩක් පැහැදිලි ගොඩක් තැන්වලදී හේතුන් එකකටවත් අයිති නැහැ.
ඒක කොහෙද
කියන්නේ? ඵලයේ. හේතුන් එකකටවත් අයිති නැහැ ඵලයේ.
ඵලයේ. හේතුන් එකකටවත් අයිති නැහැ ඵලයේ. ඒක හරියි. ඒ ඵලයේ හැටියට සැලකනවා නම් චක්කු විඥානය චක්කු විඥානයේ හේතු හැටියට බලන පණවන්නේ ඇහත් රූපය. චක්කු විඥානයේ තියෙන මේ කොහොමදයි තියෙන්නේ? ඒවත්
චක්කු විඥානයේ දකින්නේ මොකක්ද?
චක්කු විඥානයේ දකින්නේ චක්කු ප්‍රසාදයට ගැටුම් වර්ණ රූප.
ඔය ගැටුම් වර්ණ රූපය කියලා කියන්නේ එතනින්ම පැන නැංග ස්වභාවය. හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත ස්වභාවය. ඕක නැතුව තියෙන දෙයක් නෙවෙයි. අන්න ඔතන ඔතන තමයි ඔය දන්නේ. ඒ ගිනි කූර ගැහුවාම ගින්දර පැන නැංගව. අර හේතුන් යෙදෙනකොට එතනින්ම උපදින යම්කිසි ස්වභාවයක්. ඒ
ස්වභාවයක් තියෙනකොට
ඒකට තමයි තජ්ජෝ කියන්නේ.
ඒක තමයි.
ඒක තමයි විද්‍යමාන වෙන්නේ ඇත්තටම. ඒ කියන්නේ විද්‍යමාන කියන්නේ මේ පෙනෙන්නේ. ඒ කියන්නේ විඥාණයට අහුවෙන්නේ. විඥාණයට අරමුණු වෙන්නේ අර මේ පැන නැංග ගති. ඒක ඇහත් නෙමෙයි රූපෙත් නෙමෙයි චක්කු ප්‍රසාදෙත් නෙමෙයි තනනංග ධර්මතාවයක් කියන එක.
ඔය පිටිකල ගුණනන ස්වාමීන් වහන්සේ ඉස්සරව කතාවක් කිව්වා. හේතුව ඵලයට නෙමෙයි අයිතිත් නෑ ඵලයේ හේතුවට අයිතිත් නෑ මේ ඔක්කොටම පහින් තොරව එකක් තමයි උපදින්නේ.
පහින් තොරව කියලත් නෑ. කාරක් දෙන්නේ නැහැ.
පහෙන් තොරව නැහැ
කියන්නේ. වයින් තොරවත් නෙමෙයි.
ඔව්.
ඒවයි කකුත්. ඒ ධර්මතාවය අදත් කියලා උන්වහන්සේ. ඒක
තමයි. ඒ එහෙම
කියන්නේ. වෙනම එකඟ වෙන එක. ඒ ඒ කියපු එකකින් නෙමෙයි මේක කිව්වේ.
ඔව්. එහෙම සිද්ධියක් කියනවනේ දැන් අපි ගමු. ඵලයට ඵලය හේතුව නිසා
ඵලය හේතුව එකකටවත් අයිති නැහැ ඵලය.
ඔව්.
හේතුන්ගෙන් තොරව ඵලය හටගන්නෙත් නැහැ.
නැහැ.
ඒකතරව
ඵලය හටගන්නෙත් නැහැ.
හරි.
එතකොට මේ ඵලය හේතුවට අයිති නැහැ.
නැහැ.
එතකොට මේ දෙකටම අයිති නැති එකක් තමයි අපිට හම්බෙන්නේ.
දැන් මේ ඵලය කියන්නේ මොකක්ද කියලා වෙන් කරගන්න. විඥාණයටද ඵලය කියන්නේ විඥාණයට. මොනදේටද ඵලය කියන්නේ? ඒක වෙන් කරගෙන හේතු ඵලය. මොකක්ද ඵලය කියන්නේ කියන එක අනුව ඒ ඵලයට අදාළ හේතු ටික. මොකක් හරි නැවක තමයි මං කියන්නේ පටිච්ච සමුප්පාන්න භාවයක් කතා කරනකොට හේතු මොනවාද ඵලය මොනවාද කියලා වෙන් කරගන්නවා. ඒතර අපි මොන ඵලයද ඒකට අදාළ හේතු ටික තමයි අපිට කතා කරන්න. ඒතර ඒ ඵලය එක හේතුවකටවත් අයිති නැහැ. හේතුන්ගෙන් තොර ඵලය හටගන්නේ. ඵලය කියන්නේ එක හේතුවක්වත් වෙන්වෙන්නේ එකකටවත් අයිතිත් නැහැ. ඒව ඔක්කොම යෙදුන් නැත්නම් ඵලය හටගන්නේ නැහැ කියලා ධර්මතාවයක් තියෙනවා.
ඒ එහෙම ධර්මතාවය කියන්නේ අපි සරලෙන් කිව්වොත් ඇහත් රූපය චක්කු විඥානයක් නිසා දැකීම.
අන්න. එතකොට හතරක් යනවා.
දැන් එතකොට දැකීම කියන්නේ ඇහත් නෙවෙයි රූපයත් නෙවෙයි චක්කු විඥානයත් නෙවෙයි කියලා
කියන්නේ.
ඔව්. ඔව්. ඒක බුදුරයන් වහන්සේ
දැකීම කියන එක ඵලය විදිහට ගත්තොත් ඒක හේතු ටික ඇහි රූපේ චක්කු විඥානේ කියලා ගත්තොත් එතකොට දැකීම කියන සිද්ධිය ඇහත් නෙමෙයි රූපෙත් නෙමෙයි චක්කු විඥාන.
දැකි. එතකොට ඒක දාන්නේ මොන ස්කන්ධෙට? මේ දැකි. ඒ කියන්නේ ඇහයි රූපයයි චක්කු මේ තුනම නෙවෙයි නම් දැකි.
දැකීම කියන එක ක්‍රියාවක් නේ. දැන් මෙහෙමයි. දැන් විඥාණය කියන්නේ දැනුවත් වෙන ගතියක් නේ.
ඔව්
දැනුවත් වෙන ස්වභාවයකනේ විඥාණය කියන්නේ.
ඒක හරියට පෙනෙන සිද්ධියක් තියෙනවා නම් මේ පෙනෙන සිද්ධියමයි හිත කියන්නේ.
මොකක් හරි හිත කියන එක.
අපේ විශේෂ අවස්ථා තියෙනවනේ. ඒකට ඒ කරන කෘත්‍යය තමයි දකින්නවද අහනවද ඔහොමම
එනවනේ.
එතකොට දැකීමේ ක්‍රියාව කරනකොට තමයි අපි අර චක්කු විඤ්ඤාණය කියන්නේ. නැත්නම් එන නමක් නේදන්නේ රූප විඤ්ඤාණය මොකක් කරේ. එතකොට ඒ විඤ්ඤාණය කියන්නේ දැන් දැකීමේ ක්‍රියාව නම් ඒ දකින බව දැනගන්න ගතිය. හරි එතෙන්දී යෙදෙන්නේ දකින බව මිසක් ඇසෙන බව නෙවෙයි. ඒකයි එක ඒ චක්කු විඤ්ඤාණය
කියන්නේ. මේ ඕකට අපිට ඉඳලා ප්‍රශ්නේ ආවේ එන්න මේ ස්කන්ධ වලින් තොරව වෙනවද මේ දැකීම? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දැකීම
කියන්නේ ස්කන්ධ කියන්නේ මොනවද? පංච
පංචකාරක
වේදනා සංඥා සංකාර විඤ්ඤාණ.
අපිට දැකීමක් කියන තැන තියෙන ස්කන්ධ පහ.
දැකීමක් කියන තැන ස්කන්ධ පහ
ඒකෙන්
කරන්න පුළුවන්.
ඒ හේතුව දැන් ඔය අදහසේ අපි මුලින්ම
දැක්සන ඒ වයින් තොරව කියන කතාවක් දැන් කියවෙනවද?
තොරව කියන්නේ දැන් මේ දැකීම කියන තැන තියෙන්නේ
මේ බන්ධ පහක් කියන එක කියවෙන්නේ නැද්ද ඔතනද?
කියවෙනවා. දැකීම කියන්නේ ස්කන්ධ
මොනවද කියන්නේ? ඈ? නැත්නම් දැකීම සිද්ධ වෙනකොට ස්කන්ධ පහක්
සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා.
දැකීම කියන්නේ ස්කන්ධ පහ නෙවෙයි. දැකීම වෙන තැන.
දැන්
රූප ස්කන්ධ කියන්නේ මොකද්ද? උපවහන්සේ. ඇසයි රූපේනේ.
ඔව් ඇහැයි රූපේ.
ඒක දැකීම නෙවෙයිනේ.
නෑ.
ඒ දැකීම වෙන තැන අපිට ස්කන්ධ වෙන් කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්.
පුළුවන්.
හැබැයි දැන් දැකීම කියන්නේ ඇහැ කියන්න බෑනේ. රූප ස්කන්ධ නැත්තම් දැකීම කියන්නේ රූපේ කියන්න හදනවා. ඒක අපේ මුලාවෙන් කියන එක. ඒ හින්දා තමයි අර හේතුව නෙමෙයි ඵලය කියන්නේ.
ඒකෙන් පනවන්න බෑ.
සාමාන්‍ය ලෝකයේ ඇින්නේ දැකීම කියන්නේ රූපය දකිනවා කියන එක. ඒක පනවන්න බෑ කියන එකට තමයි අර හේතු නෙවෙයි. දැන් ස්කන්ධ පහ තියෙනවා. ඒක නැතුව දැකීම කියනවා නෙවෙයි.
නෙවෙයි.
ඔව්. මොකද හේතු ටික තියෙනවා.
ඔව්.
ඒ ඕකමයි මං කියේ හේතුන්ගෙන් තමයි ඵලය කතා කරන්න බෑ කියන්නේ.
නෑ නෑ මං කියන්නේ ඒ දැකීම කියන්නේ මේ ස්කන්ධ පහ
නම්. දැකීම කියන්නේ ස්කන්ධ පහ නෙමෙයි. දැකීමේ සිද්ධිය තුල ස්කන්ධ පහක් කතා කරන්න පුළුවන්.
එතකොට එනම්
මේ දැකීම කියන්නේ ස්කන්ධ පහ නෙමෙයි.
එතකොට ස්කන්ධ පහෙන් තොරව දැකීමක් වෙනවද?
නැහැ.
වෙන්නේ
නැහැ. හේතුන්ගෙන් තොරව ඵලය නැහැ.
නැහැ.
ඒක හරි.
එතකොට අපිට දැකීම කියන තැන පිරිසිදු දකින්න තියෙන ස්කන්ධ පහක් මිසක
ඒක හොයාගන්න ඕන. දකින්න තියෙන්නේ මොකද්ද කියන්නේ? ඔන්න ඔතන තමයි අපි අර නිගමනය කරලා හොයන්න යන තැන තමයි මේ මේ වරද්ද ගන්න. එතන පළ දහම මෙහෙමයි කියලා අපි තව ටිකක් හිතුවා. ඒක තමයි අපිට අහන්න ලැබිලා තියෙන්නේ. ඔතනම තමයි මම ගොනින් බලන්න ඕනේ.
නෑ ඔය එකතු කරන එක ඒ ඔබත් එකතු කිරීමක් කියලා මම කියනවා. දැකීම කියන්නේ දැකීම කියන්නේ මේ ස්කන්ධ පහ නෙවෙයි. මේ ස්කන්ධ පහෙන් තොරව
මම කියන්නේ ස්කන්ධ පහ කියලා කියනවාද වහන්සේ?
මේ ස්කන්ධ පහ මම කියන්නේ රූපය වේදනාව සංඥා සංකාර විඤ්ඤාණය කියන එකක් එකක් ගත්තාම එක කරවත් දැකීමයි කියන්නේ. නමුත් මේ ධර්මතා පහ එකතු වුණා අපිට දැකීමක් වෙනවා. ඒක හරියන්නේ.
ඒක
හරියන්නේ. එතකොට එහෙනම් දැකීම කියන දැකීම කියන තැන තිබිලා තියෙනවා. විඤ්ඤාණය කුත්ති සංඥාවේ කුත්ති වේදනාවේ කුත්ති සංස්කාරයේ කුත්ති රූපේ කුත්ති එතකොට ඇහත් රූපයක් දෙක මේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ උපදින තත්ත්වය මේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලින් කරපු කුත්ති තමයි දැකීම
අනහ දැකීම කියන්නේ කුත්ති ඒකේ ක්‍රියාවක්
ඒක තමයි
විඤ්ඤාණය නෙවෙයි
විඥානයේ මේ හතරෙම ගතිය තමයි දැකීම
කියන්නේ.
එතකොට මේ දැකීම කියන එක අපිට දාන්න වෙන්නේ මේ හතර. මේ හතර නිසා
තමයි හතරට දාන්න වෙනවා.
ඒකෙන් තොරව දැකීමක් වෙන්නේ නැහැ.
ඒකෙන් තොරව වෙන්නේ නැහැ කියන එකයි මේකට දාන්න වෙනවා කියන එකයි දෙක. බලන්න මුලින් කියපු ටික හරි. එහෙම කෝප කියලා මේ හතරට
දාන්න ඕනේ. දැන් මේ විතරක් දැන් අපිට මෙන්නම කෝපයක් තියෙනවා. මේ කෝපයක් තියෙනකොට එනනවා කියන සිද්ධිය තියෙනවා. සංඥාවෙන් කරපු කුත්‍යෙකුත් තියෙනවා.
ඔව්.
විඥාණයෙන් කරපු කුත්‍යෙකුත් තියෙනවා. මේ අයින් කරපු කෘත්‍ය නිසානේ අපිට මෙහෙම තප්පේ.
ඔව්.
එතකොට දැන්
බැපෙනීම කියන්නේ ඵලයක්. අර පහ නෙමෙයි. ඒ පහ නැතුව පෙනීම වෙන්නේ නැහැ.
පෙනීම නැතුව ඵලයක් අපිට කොහොමද කතා කරන්නේ? මේ ස්කන්ධ නැතුව ඵලයක්.
එහෙම කතාවක් කියන්නේ නැහැ. අන්ද හේතු වෙලා තියෙනවා.
ඔව් හේතු වෙලා.
හැබැයි හේතු වෙලා තිබුණා කියලා මේ ඵලය හේතුව කියන්නේ නැහැ. ඵලය හේතු වලට අයිති නෙමෙයි. හේතුන් ගැන කරෝ ඵලයක් කතා කරන්නත් බැහැ.
ඒක
තමයි මේ හේතු ඵල
ගමන. නෑ නෑ මම කියන්නේ මේ ඵලය කියන එක ස්කන්ධ ස්වරූපින් කතා කරනවා
නම් ඒක වැරදි. ඒක වැරදි නෑ. දැන් ඒක පැහැදිලිව කියනවා. හේතුන් ගැන කරෝ ඵලය ගැන කතා කරන්න බෑ.
මම අර ආදායව
නෑ මෙතන කිසිම එහෙම පතලන්නේ නෑ. හේතුන් ගැන කරෝ ඵලයක් ගැන කතා කරන්න බෑ කියන එක පිළිගත්තා.
පිළිගන්නවා.
නෑ ස්කන්ධයන් ගැන කරෝ දැකීම
වෙන්නේ නෑ.
වෙන්නේ නැහැ.
මේ හේතු ටික මේ ඵලයට අයිති නැහැ කියලා කියනවා.
ඒකත් හරිනේ. එතන අඩුවක් තියෙනවා. ඒ කියන්නේ ඵලය
ඔව්.
එක හේතුවකටවත් කියන්න පුළුවන්ද මේක මට අයිති මට අයිති මට අයිති කියන.
හැබැයි එක හේතුවකටවත් කියන්න බැරුව නම් මේ ඵලය වෙන් කරලා බැලුවම හම්බෙන්නේ
ඵලය වෙන් කරන්න බෑ. හේතු වෙන් කරලා බලන්න.
හේතු.
ඔව්.
හේතු ටික වෙන් කරලා බැලුවම හම්බෙන්නේ අපිට මේ සිද්ධිය. දැකීම.
හේතු ටික ඔක්කොම ඉදුණොත් ඒකේ ඵලයක් තමයි දැකෙන්නේ.
දැකීම. ඒතකොට මම කියන්නේ දැකීම කියන උදෙච්ච අපිට නිකම් මොනවත් එකක් වෙනව නෙවෙයි. දැන් මෙතන අපිට වර්ණ සටහනක් පේන සිද්ධිය. මේ කෘත්‍ය කරේම රද්ද චක්කු විඤ්ඤාණ. වර්ණ සටහනක් පේන සිද්ධිය. මේ සිද්ධිය හඳුනන බව. ඒකතරම්
කොච්චර වෙන් කළා ඔක්කොම එකට යෙදෙනවා.
එකට යෙදුනහම තමයි අපිට මේක තේරෙන්නේ. බුදුරජාණන් වහන්සේ කියේ බුද්ධත්වයේ කියන්නේ ඒකනේ. එකට පේන තැනක වෙන වෙනම තේරුම් අරගෙන දේශනා කරපු එක තමයි බුදුරජාණන් වහන්සේ කරපු දුෂ්කරම දේ.
චෛත්‍යසික වලින් කරන්නේ.
ඒක
හරි. මේ කතාව ඔච්චර කිව්වත් අර අපිට මේ
කතාව ඔච්චර කිව්වත් අරකට දාන්න
බැහැ. නෑ නොකැලපීමක් නෑ. හේතුන් නිසා ඵලය ඵලයේ හේතු නෙවෙයි.
එතකොට මහත්තයා හේතු කියලා කියන්නේ පහවද?
ඒක තමයි මං කියේ දැන් හේතු කැමතිනම් පහක් අඳුර ගන්න පුළුවන් නැත්නම් ඊට වඩා පුළුවන් නැත්නම් ඊට අඩුවෙන් පුළුවන්. ඒක තමන් කතා කරන තමන්ට වැදගත් වෙනවා. අපි ඇහැයි රූපේ විතරක් අපි හේතු වලගෙන ඕන්නම් චක්කු විඥාණය ගැන කතා කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ওই ටික විතරයි කියලා. තව තව ප්‍රත්‍ය තියෙනවා. ඒ ප්‍රත්‍ය මෙතෙන්ට අපිට වැදගත් නැත්නම් ඒක අපි කතා කරන්න ඕනේ
නෑ. ඒ ප්‍රත්‍ය
එහෙම එහෙම එද මේ පහම විතරද කියන එකට ඒක උත්තර.
මේ පහම විතරද කියලා නෙමෙයි මං කියන්නේ. හේතු ක්‍රිය මේ පහද. ඒක මේ විතරද කියන එක නෙමෙයි මං
කියන්නේ. ඔය පහ හේතු. හරි නැත්නම් ප්‍රත්‍ය කියලා සමහර වෙලාවට කියන්න පුළුවන්.
ප්‍රත්‍ය හරි. එතකොට මේ පහ
හැබැයි මේ පහ විතරයි කියන කතාව
කොහොමද කියන්නේ. නෑ එහෙම කියන්නේ බෑ.
මේ
සම්පූර්ණ ප්‍රත්‍ය කියන තාලෝකයේ තියෙන
ඔය පහ තමයි අපිට මෙතෙන්දි වැදගත්.
එතකොට
දැකීම ඵලයට අදාළව.
ඔව් දැකීම කියනකොට හේතු හැටියට අපි මෙතනදී සැලකනවා මේ පහම පහ විතරයි කියන එක නෙවෙයි.
පහමයි එදිලා.
පහ
උදව්
වෙනවා. ඔව් එතකොට මේ මේ පහම හේතු ටික.
හ්ම්.
හේතු ටික. ඒ නිසා අපිට හම් වෙන දැකීම දැකීම මේවට අයිතිව නෙවෙයි.
ඔව්.
මේ
වටයි කියවනේ. ඔව්. ඒ වයින් තොරව දකින්න.
ඒක උඩ ඵලය. ඒ කියන්නේ ඵලය.
ඵලය. ඵලය කියන එක හේතු වලට අයිති නැහැ. ඒකනේ කියන්නේ?
ඔව්. ඵලය කියන එක හේතු වලට අයිති නැහැ. දැන් හේතු කියලා කියන්නේ පහ.
ඔකෙන් කියවුවා.
එතනදී මේ පහ. ඒ නිසා අන්න දැකීම තමයි
ඵලය.
ඵලය.
ඔව්.
ඒකෝ අපි මේ ඵලය කියන එක නිකම්ම නිකම් එකක් හැටියට බුදුරජාණන් වහන්සේ මේක ප්‍රියාමාන
කරේ තමයි මං කියේ ඵලය වෙන් කරන්න බෑ කියලා. හේතුන් වෙන් කරෝ. එතනමයි වරද්ද ගන්න කියලා. ඵලය ගැන විතරක් කතා කරන්න ගියොත් මේ ලෝකෙට අහු වෙනවා. හේතු ඵල සම්බන්ධය දැක්කේ නෑ ප්‍රතිසම්පන්නව දැක්කේ.
ඉතින් මම මාත් කියනවා මේ දුරික ඵලයට අයිති නෑ කියලා.
අයිති නෑ.
අයිති නෑ.
ඕන වෙලාවක තියෙනවා.
අයිති නෑ
කියලා. හේතු ටික ඵලයට අයිති නෑ.
නෑ.
හේතුන්ගෙන් තොරව ඵලය හටගන්නේ නෑ.
ඒක කතාවක්.
ඒක තමයි හරි කතාව ඉතින් ඔය කරන්න දෙයක් නෑ. හේතු හේතුන්ගෙන් තොරව ඵලය හටගන්නේ නෑ. ඵලය කියන්නේ හේතුණුත් නෙවෙයි. එක එක හේතුව ගත්තොත් මෙයාට මට මේ ඵලය අයිති කියලා එහෙම කියන්නත් බෑ.
වෙන වෙනම ගන්න
බැරි කතාව වෙනම එක. නෑ ඔය කියන ඔක්කොම කතා හරි.
ඒක
එකක් හරි වැරදි කියලා එකක්වත් ඔබන්ට කිව්වේ නෑ. ඒක කියන ඔක්කොම මේ මෙතන කියන එකමයි කියන්නේ. එකම දේ නැහැ කියන්නේ ඵලය කියන්නේ හේතු කියනවා නම් ඒක වැරදි.
ඊට පස්සේ
තුන්ගෙන් තරව ඵලයක් ගැන කතා කරන්නත් බෑ.
ඵලය ඒක තමයි.
එහෙම ඒක කිසිම පදනමක් නෑ. ඒ පදනමක් නෑ. මෙච්චර හොඳ තර්කතාවයකට පදනමක් නෑ. මේ වේග තමයි පිටිච්ච
නෑ. කියන්නේ හේතු කියන එකට ඵලය අයිති නැහැ කියලා කියනවා. ඊට පස්සේ අය අනිත් පැත්තට කියනවා ඵලය ගැන කතා කරන්නේ.
ඒකටමනේ දැන් ඕන උපමාවක් කරන් බලන්නකො මොනවා හරි ගොඩකින් එකක් හදන්න. තේක හදන්න. සීනි තේකොළ ඉරි වපුර
තේක ගන්න.
මේ වහින්ද තේක.
තේක.
තේක කියන්නේ ඵලයනේ.
තේක.
එතකොට එතකොට තේ එකක් හදන්න පුළුවන්ද සීනි නැතුව තේකොළ නැතුව වතුර නැතුව? ඔව ඕනමයි.
ඕනෙමයි.
හරි. හැබැයි අපිට කියන්න පුළුවන්ද මේ තේ එකයි තේකොළ වලට කියලා? බෑනේ. සීනි වලට කියලා. එහෙනම් බෑනේ. එතකොට මේ හේතුන්ට අයිති නෑ ඵලය. කියන්නේ හේතු නෙමෙයි ඵලය කියන්නේ වෙනම ධර්මතාවයක්. හරි. එක එක පැත්තකින් ඔය ಜಾති දෙක දෙකක්. කේ ඵලය නෙමෙයි ඵලය කියන්නේ හේතු නෙමෙයි. වෙනමම ධර්මතාවයක්. ඊළඟට හේතුන්ගෙන් තොරව ඵලය හැදෙන්නෙත් නෑ. මේ හේතු ටික ඉදුන්නේ නැත්තම් තේ එකක් හදන්න බෑ. එහෙම ධර්මතාවයක්
තියෙනවා.
ගත්තව ධර්මතාවය. එහෙම කිව්වා කියලා මේ ඵලය හේතුන්ට අයිති කතාවකුත් නැහැ. මොකද ඒවා වෙනම ධර්මතාව. සීනි කියන්නේ වෙනම ධර්මතාවය. ඒ කොළ කියන්නේ වෙනම ධර්මතාවය. ඒක ඔකට තේක අයිති කියනවා නේද? තේක අයිති මේක නම් කවදාවත් ඔය ටික හම්බ වෙන්නේ නැහැ. ඒකත් ඇත්තටම ලොකු ධර්මතාවයක්.
ආ
අපි හිතනවා ඵලයෙන් පුළුවන් හේතු ටික හොයන්න කියලා. ඒකත් මම කියන්න ඕන ධර්මතාවයක්. ඔය හින්දා තමයි මම අර පිටේ විතරක් ඇහැයි රූපේ පණවන්නේ. ඵලය දිහා බලාගෙන අපි හේතු පණවමු. අපි හිතනවා පුළුවන්
කියලා.
ඕක කරන්න බැරි වෙනවා. ඒක දැනුමකින් කරන්න පුළුවන්
නෑ
කවදාවත් අත්දකින්න
යමෙක් ඵලය ඇතුලේ හේතු හොයන්න යනවා නම් ඒක කරන්න බෑ නමුත්
ඵලය කරන්නේ ඕක
නෑ
ඒක ඔකට බලන්න දැකීම කියන ඵලය තුල ඇහැයි රූපේ කියන හේතු නේද ඔය හොයන්නේ ඕක ඔබ වහන්සේ පොඩ්ඩක් හිතන්න මතකද තැනක් ඔබ වහන්සේ දෙන දැකීම කියන ඵලය තුල
ඔව්
දැකීම ඇති වුණ හේතු ගැන මේ කතා කරන හැයි රූපයයි නිසා දැකි.
ඔව්.
සීම කියන ඵලය තුල කණයි ශබ්දය. ඒවා හේතුනේ.
ඔව්.
එතකොට ඔන්න දැන් ඵලය නිසා හේතු ගැන අපි කතා
කරන්නේ.
ඔව්. හරි. ඒක වැරදි නෙවෙයි. ඒක හැදුනේ අරෙන් කියන එක වැරදි නෙවෙයි. හැබැයි ඵලය දිහා බලාගෙන කවදා හේතු හොයන්න බෑ. ඒක දැනුමක් නිසා. ඒක ගැන නොදන්න කෙනෙකුට ඒකක් දුනොත් සුද්දෙකුට ඒකක් දුනොත් ඒකක් කවදාවත් දන්නේ නැති කෙනෙකුට ඒකක් දෙන ඵලයනේ එයාට හේතු කවදාවත් හොයන්න බෑ එහෙම එහෙම ධර්මතාවයක් තියෙනවා ඕක කරන්න ගිහිල්ලා තමයි අපි රූපෙට අහු වෙන්නේ ඕක තියෙනවා පළ දහන්නේ ඒකට දැන් කියන්න බෑ ඔබවහන්සේ ඔතනින් උත් හිතලා බලන්න මම කියපු ධර්මතාවය
මම කියන්නේ එහෙම හොයන්න ගියේ නැත්නම් අපිට මිදෙන්නේ
නැහැ. ඒක තමයි තනමෙන් හොයන්න. නැබැයි වණිතන්නේ.
සීම කියන එක සිත් දෙක නිසා තමයි ඒකට අපි හේතු
වෙන්නේ. ඔව්.
එතනින් අපි හේතු ඒ දැකීම සිදුුනේ නැත්නම් ඒක
හේතු හොයන්න ගිහින් අවිද්‍යාවෙන් හොයන හේතු ටිකක් හදාගන්න හේතු ටිකක් තියෙනවා.